ගරු ස්වාමීන් වහන්ස, පටිච්ච සමුප්පාදයේ යන්නට නිරුක්ති අර්ථ ලෙස පටිච්ච සම්උප්පාද ලෙස ගැනීමට වඩා පටිච්ච සම උත්පාද ලෙස ගැනීම ඉතා නිවැරදි බව ඔබ වහන්සේගේ දේශනාවක සඳහන් වුණා. මෑතකදී යම් ස්වාමීන් වහන්සේ නමක් විසින් හේතු පටිච්ච සම්භූතං යන්න අනුව පටිච්ච සම් උත්පාද ලෙස ගැනීම නිවැරදි බව සඳහන් කළා. මාගේ ප්‍රශ්නේ වන්නේ හේතු ප්‍රත්‍යයෙන් පමණක් පටිච්ච සමුප්පාදයේ අර්ථ දැක්වීම නිවැරදිද යන්නත්, අනෙත් ප්‍රත්‍ය 23 නොමැතිව පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක විය හැකිද යන්න අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙනමින් ඉල්ලා සිටිමි.
මේක තේරුම් ගන්න නැහැ මෙහෙමදියා. ප්‍රත්‍ය වෙන හැටි විග්‍රහයක් තියෙනවා. මාතෘකා පාළි එකක්. උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා. මේ හැම එකම විග්‍රහ කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. උද්දේශය කියලා කියන්නේ මාතෘකාව. දැන් හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති ආදි වශයෙන් කියනකොට පෙන්වන්නේ එක කාරණයක් විතරයි. ප්‍රධාන හේතුවක් කියනවා. තව අතුරු හේතු හුඟාක් ඕන සම්බන්ධ වෙනවා. දැන් ඉතින් පොඩි උදාහරණයක් අරගන්න බැලුවොත් මෙහෙම දෙයක්. අපි ටිකක් විග්‍රහ කරලා දෙනවා. දැන් කාගේ හරි අපි මේ ගේ කාගේද කියලා අහනවා. ඒ ගෙදර ඉන්න ප්‍රධානීගේ නම කියලා අහවල් එක නයි ගියේ කියන. හවයිත තව 4-5 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි එතකොට ඒගොල්ලන්ගේ මේ අපි ඔක්කගේම නම් කියලා අයගේ ඔක්කගේම ගියේ කියන්නේ නැහැ. කාගේ හරි ප්‍රධාන කෙනෙක්ගේ ගියා කියලා. සමහරදී ගෙදර ඉන්න පුරන් ගියේ හදපු එක නා. අපි තමයි උපමාවක් වශයෙන් ඩයස් කියලා මහත්තයෙක් ගියේ හැදුවා කියලා. ඔතන ඉන්නවා එයාගේ දුවක් නිලියා. දැන් මොකද කරන්නේ? එයා හොඳ ප්‍රසිද්ධයි. අරගේ කාගේ දහකවා නිඩියගේ නම කියලා ඒ ගියා ගියේ කියන නිසා ඩයස් මහත්තයා ගියේ කියන්නේ නැහැ. ඔතන එන්න පුළුවන් ක්‍රිකට් සූරේ. අය එහෙම කෙනෙක් හිරිපස් දෙකින හිටියාන. එයාගේ නමින් ඒක හඳුන්වනවා. අහවල් එක්ක නයි ගියේ. ඔය මොනවා හරි ප්‍රසිද්ධ වෙච්ච ප්‍රධාන වෙච්ච එකනාගේ නම දාලා ඒකට හඳුන එකනෙගේ නම කියලා. නමුත් අනික් අය එකේ ඉන්නවා සම්බන්ධය හදපු එකනා එක වෙනවයි. නමුත් ඒ අයගේ නම් කියවුනේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා හැමතැනකම. හේතුව ප්‍රධාන වුණා නම් ඒ නමින් කියනවා. හේතු ප්‍රත්‍ය ප්‍රධාන වුණා. ආරම්භන ප්‍රත්‍ය ප්‍රධාන වුණා නම් ඒකෙන් කියනවා. අධිපති ප්‍රත්‍ය ප්‍රධාන වුණා නම් ඒකෙන් කියනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ප්‍රධාන වුණා නම් ඒකෙන් කියනවා. උපනිසිරි ප්‍රත්‍ය ප්‍රධාන වුණා නම් ඒකෙන් කියනවා. නමුත් තව ප්‍රත්‍ය හුඟක් වාර සම්බන්ධයි. ඉතින් එදා හේතු පරිච්ඡ සම්භූතං කියලා කිව්වා. එතකොට එතන පරිච්ඡ වෙන ආකාරයේ හේතුව මුල් කරගෙන කියනවා. හේතු බංගා නිරුද්ධති. ඒ හේතු බංගේ නිරුද්ධ වෙනවා කියලා. මොකද කාග දේස මොහ නැනම් මේ ලෝභ දේස මොහ අලෝභ දේස මොහ කියන මූලික හේතු ප්‍රත්‍ය හයක් තියෙනවා. ඒ මූලික ප්‍රත්‍ය. ඒ මූලික ප්‍රත්‍ය හය මුල් කරගෙන තමයි මේ කියන්නේ. ඒ ටිකෙන් විතරක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ටික මුල් වෙනවා. මුල් වෙලා හට ගන්නකොට මුල නැත්නම් අග පවත්තන්න බැහැ. ඒ නිසා තමයි මූලික අවස්ථාව මුල් කරගෙන හේතු මුල් කරලා කතා කරන්නේ. ඉතින් හේතු ටික ඉස්සෙල්ලා අයින් කරපුවා. ඔයනික ඉවර වෙනවා. ඒතර හේතුම් දැන් ලෝභ දේස මොහ අලෝභ දේස මොහ කියන එකත් ඉස්සෙල්ලා. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා පේනවා. තෘෂ්ණාව නැමැති එකම දෙයිවත් කරපුවා. එතන තෘෂ්ණාව මුල් කරලා පෙන්නනවා. තණ්හාව දුරු කරපුවාම ඒකෙන්ම අර ලෝභ දේස මොහ අතිවරයි අලෝභ දේස මොහ හේතු ඔක්කොම අතිවරයි. ද අවිද්‍යා නිරෝධය අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අපි එහෙමත් වෙන පරිච්ඡ සමුපාදය. අවිද්‍යාව තේසියක් නැතුව විරාගින් නිරෝධයටපත් වෙනවා අනික ඔක්කොම නිරෝධයි. ඒ හේතු කියලා ගත්තාම ලෝභ දේස මොහ අලෝභ දේස මොහ කියලා එහෙමත් ගන්න පුළුවන්. කෝක හරි එකතැනක් මුල් කරගෙන විග්‍රහ කළ හැකියි. දැන් සමහර තැන්වල තිනවා පංච උපාදානස් කෙරෙහි යම් චන්දරාගයක් ඇත ඒ උපාදානයයි. උපාදාන නිරෝධ කළොත් භව නිරෝධයි, භව නිරෝධ කළොත් ජාති නිරෝධයි, ජාති නිරෝධ කළොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දොම පායස ඔක්කොම නිරෝධයි. අන්න එකක් මුල් කරගෙන අනිකවත් විග්‍රහ කළ හැකියි. ඒ වගේ යම් කිසි තැනකින් විග්‍රහ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. සංකාර ප්‍රත්‍යේ විඥාන වෙනවා. සංකාර නිරෝධ කළොත් විඥාන නිරෝධ වෙනවා. දැන් විඥාන මුල් කරගෙන කීයේ හැකියි? විඥාන නිරෝධක වල නාම රූප නිරෝධය ඒතන සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භවජති ඔක්කොම ඒත් නිරෝධයි විඥාන නිරෝධ කිරිය මුල් කරගෙන කීයේ නාම රූපය නිසා සලආයතන හට ගන්නකොට අපි එහෙමත් කියන්න පුළුවන් දැන් නාම රූප නිරෝධක වල එහෙමත් කියන්න පුළුවන් අනික ඔක්කොම නිරෝධයි කියලා සලආයතන නිරෝධ කළා අනික ඔක්කොම නිරෝධයි කියන්න පුළුවන් ස්පර්ශය නැමැති එකම ස්පර්ශය නිරෝධක වල වේදනා තණ්හා උපාදාන භව ජාති රෝධක ඒක මුල් කරණයක් කියන්න පුළුවන්. එක දෙයකින් නෙමෙයි කියන්න පුළුවන්. දැන් පරිත්‍යාගෝපාදී චක්‍රය විග්‍රහ කරනකොට ওই ක්‍රමයෙන් ගාක් විග්‍රහ තියෙනවා. එකම දෙයක් කියලා ගන්න ගියහම තෝරා ගන්න බැරි දෙයක් වෙනවා. එකම භාණ්ඩයක් දිහැ දෙන්නේ දෙපැත්තක ඉඳලා බැලුවොත් දෙන්නට දෙවිදියට එකම භාණ්ඩේ පේනවා. ඒ පේන්න ගියහම මොකද වෙන්නේ? තමන් දෙයක් එකෙක් විතරක් ඒක කියන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. ඒක විග්‍රහ කරලා දෙන්න ඕනේ. හැම එකකින් දකින්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ගිහලට අලියෙ දිහා බලනවා එකෙක් එක පැත්ත ඉස්සරහ පැත්තේ ඉඳලා. අනික මිනිහ අනික ළමයා පිටිපස්සේ ඉඳලා බලනවා. එයා දැක්ක හැටියට අලියා විග්‍රහ කරනවා එකෙක්. අලියාට කකුල් දෙකක් තියෙනවා, නැට්ටක් තියෙනවා, ඇඟක් තියෙනවා. ඒ පැත්ත කියනවා. ඉතරයි නම් බලපෙලාගෙන අලියාට දල දෙකක් තියෙනවා හොඬක් තියෙනවා කන් දෙකක් තියෙනවා ඒ පැත්තෙන් කියේ දැන් කවුද කියන්නේ පිළිගන්න දෙක වහ කරන්න ඔළුවක් මොලයක් තියෙන ඉරා දන්නා මේ දෙන්නම අලියාගෙන තමයි කිව්වේ කියේ තමන් දැක්ක පැත්තෙන් ඉඳලා කිව්වා ඉතින් මේ වගේ දෙයක් ඔය තියෙන්නේ ඉතින් ඔබ තේරුම් ගන්න බැරි කට්ටිය බැරි පිළි මම කියන එක හරි අනික වැරදි කියලා එකක් වහින. ඒක එහෙම නෙමෙයි තියෙන්නේ යථාර්ථය දකින්න ඕනේ. එන හේතු දකින්න ඒවා දකින්නේ ක්‍රමෙට. ඒකේ ඔය විවිධ පටිච්චසමුපාදයේ මහා සාගරේ වාය කිව්වේ ඒකයි. විවිධ ක්‍රමෙ විග්‍රහ කළ හැකියි. පටිච්චසමුපාදයේ තුල මුළු ධර්ම විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඒ ධම්මා හේතු පබව තේ සංහේතු තථාගතෝ වාහ ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඒ එක ක්‍රමයක්. යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභාවය වෙනවා. ඒ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතන හේතුව කියලා කිව්වේ. අවිද්‍යා හේතුව, තණ්හා හේතුව, දැන් සංකාර හේතුව, විඥාන හේතුව, නාම රූප හේතුව ඔක්කොම හේතු තමයි. සලආයතන හේතුවෙන්, ස්පර්ශ හේතුවෙන්, වේදනා හේතුවෙන්, තණ්හා හේතුවෙන්, උපාදාන හේතුවෙන්, භව හේතුවෙන්, ජාති හේතුවෙන් ඔය ඔක්කොම වෙනවා. හේතුපත්‍ය හේතු කිව්වහම මොන හේතුවෙන්ද කියලා ගත්තේ නැහැ. හේතුපත්‍ය දකින්න ඕනේ. හේතුපත්‍ය කියන්නේ එක. ඒ ප්‍රත්‍ය 24ක් විග්‍රහ කරන කිව්ව හේතුපත්‍ය කියන්නේ 1000ක්. එතන ලෝභ දේශ මොහොත අලෝභ දේශ මොහොත හේතු 6ක් තියෙනවා එතන. එනං හේතුෙන් අලෝභ හේතුෙන් ද්වේෂ හේතුෙන් මොහ හේතුෙන් අලෝභ හේතුෙන් අද්වේෂ හේතුෙන් අමෝහ හේතුෙන් කියලා. එහෙමත් හේතු වල විදිය ہے۔ එනම් හේතු කියන වචනේ එක මාත්‍රයක් කියන්නේ කියපු වචනයක් නෙවෙයි. ලෝකෙම හටගන්න සියලු කටේ හටගන්න යමක් සම්බන්ධ වුණා. ඒ හැම එකක්ම ඒ අංශයෙන් බැලුවොත් හේතු තමයි. ඒ අර්ථයෙන් තමයි කිව්වේ හේතු පරිච්ඡ සම්භූතං හේතු බංගහ නිරුජ්ජති කියලා. ඉතින් ඒක අරගෙන ඉවරලා කොහොමද විග්‍රහ කරන්නේ එකදී? සම්භූතං කියන වචනයක් තියෙනවා. සම්භූතං කියන්නේ ඒක අර්ථය. භූතයන්ගේ සමவாயක හෝ සමவாய කියන්නේ එක්වීම. ඒ කියන්නේ සම්භූත කියන වචනේට සමவாய කියන වචනේ ගොත් තියෙනවා. ඒ කියන්නේ එකතු වීමක් වෙන ආකාරයෙන් පෙන්වන්නේ. යම්බදී සම්බන්ධ වෙනවා. සම්පින්ද වෙනවා. ඒ සම් කියන වචනෙත් එක්ක සම්බන්ධ විවිධාකාරයේ තියෙනවා. විවිධ විදිහට එකතු වෙනවා නම් යම්මනවා හරි. ඒ එකතු වීම නම් සංකීර්ණ. ඒතොර එකතු වෙන ක්‍රමයක් තියෙනවා. සංඛාරය අංශේද විඥානයේසේ. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනිඤ්ජ වේද ආනිඤ්ජ වේ විඥාන ආනිඤ්ජ වේ. සංඛාරය අංශේද විඥානයේසේ. එන සංඛාරය යම් ආකාරයක් නම් විඥානත් ඊට අනුකූලයි. ඉතින් අපි දකින්න ඕනේ ක්‍රමෙ. විඥානේ යම් හේද නාම රූප හේමයි. දැන් චක්‍රය එකක් පෙන්වා දුනහම තේරුම් ගන්න ඕන. යන්නේ එහෙමයි. භවයේ යම්සේද ජාතියට අනුකූලයි. ඒකේ ස්වභාවය එහෙම තමයි. එහෙනම් පරිච්ඡ උනේ යම් විදිහකටද? ඒ විදිහට තමයි සමුත්පාදේ. උපාදේ සමුත්පාද කියලා ගන්නත් පුළුවන්. උපාද වෙන්නේ සංවිලාම තමයි. සංගෝලී තොර උපතක් හටගන්න බෑ කොහොමද? උපාද කියනකොට සමුපාද කියන එක ඒකම සදා වෙනවා. උපදිනවා කිව්වහම උපදින්නේ මොනවද? කයක් ඉපදිනවා කිව්වොත් අපි කිව්වත් මෙහෙම දෙයක්. ධාතු හතරක් ඉපදුනවා. කයක් ඉපදුනවා. දැන් අපි මේ දෙකෙන් කයක් ඉපදිනවා කිව්වොත් ඒකතු කරලා කිව්වා. මොනවද ඉපදුනේ? ධාතු හතරක සම්පීඩනයක් ඉපදුනවා. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වාය ධාතුවයි පටි ධාතුවයි ධාතු හතරක් ඉපදුනා නෝ කිය කයක් ඉපදිනවා කිය මේක ක්‍රමණයක්. අන්න ඒ වගේ අපි යමක් උපදිනකොට උපදින ක්‍රම තියෙනවා. සංඋපාදයක් කියන්නේ සංකීවේ ඔන්න ඔය එකතු ලෝකෙම සංතම සං නොවන දෙයක් ලෝකේ නැහැ. සං කියන්නේ සං එකතු වෙච්ච තමයි සං කියන්නේ. දැන් ලෝකයක් උපදින්නේ පටිච්ච වීම නිසා. පටිච්ච වෙන්නේ මොනවද? දැන් පටිච්ච කියන වචනේ අපි තෝරා ගන්න ඕනේ. මොකද පටිච්ච කියන්නේ ප්‍රතිත්‍ය කියලා සංස්කෘත කතා කරලා හරියන්නේ නැහැ ඕකට. පටිච්ච කියන්නේ අපව ප්‍රතිත්‍ය කියනවා. ඒ මොනවා කතා කරන්නේ එතකොට? අන්ධයා කිරි කොහමද හබුවාම කොකා වායි කිව්ව. කොකා කොහමද හබුවාම මෙහෙමයි කියලා හත දික් කරලා කොකා කරලා පෙන්නුවා. ඇද කරලා. ඉතින් අන්න ඒ වගේ ඉඳ කියා දෙන්න බෑ ඒක. පටිච්ච කියන්නේ මොකක්ද අපහම ප්‍රතිත්‍ය කියලා සංස්කෘත වචනයක් කියලා බේරේ. ඒ පටිච්ච කියන වචනේ විග්‍රහ කරලා දෙන්නේ විවිධ අර්ථ තියෙනවා. ඒ ගැළපෙන අර්ථයන්ගෙන් ඒක ගන්න ඕනේ. යම් කිසි දෙයක් යමකට ගැළපෙනවා නම් ඒකට කැමැති ආකාරයෙන් සම්බන්ධ වෙනවා නම් ඒකට ප්‍රිය වෙනවා නම් මේ ඔක්කොම ගැළපීම් තියෙන්න ඕනේ. දැන් අපි කියනවා මේ වචන මිත්‍රයෝ කියලා. මිත්‍රයාට මිත්‍රයා ගැළපෙනවා. සම්බන්ධයි. සමාන දේ ගැළපෙනවා. සම්බන්ධ වීමක් තියෙනවා. සමානත්වයට සමානත්වය එකතු වෙනවා. සංවේනවා. සමානත්වයට සමානත්වය සංවේනවා බුදුරන් වහන්සේ දේශනා කරපු සූත්‍ර බොහෝමයක් තියෙනවා. මානිනි ගතිනි ගතියට ගතිය. ස්වභාවීට ස්වභාවී අනුකූලව එකතු වෙනවා. ලෝකේ තියෙන හැම සජීවී අජීවී සියල්ලේම ස්වභාවය මේකයි. සමානත්වයට සමානත්වය එකතු වෙනවා. ඒක බුදුරන් වහන්සේ දේශනා කරපු සූත්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවා. පුද්ගලයෝ පුද්ගලයේ වශයෙන් ගතියර ගතිය සමානයි එකතු වෙනවා. ඒ වගේම යම් සත්තු උනත් ඒ වගේ මනුෂ්‍යයත් ගතියේ ගතිය සමානයි එකතු වෙනවා. ද්‍රව්‍ය වස්තු සමානේම සමාන පැත්තට එකතු වෙනවා. අනිත් පටිච්ච වෙනවා කියන්නේ නෝකයි. සමුප්පාදය කියන්නේ හැදෙන ඒවා එකතු වෙන ඒවා තමයි. මොනවා හරි සමුප්පාදේලා හැදෙන ඔබඩවල. පටිච්ච වෙන්නේ මොනවද? සමානේවල සමානේ. ඊඔක දකින්න ඕනේ යථාර්ථය පෙන්වා දෙන වචනවල ගැබ් වෙලා තියෙනවා. ඒ ගැබ් වෙලා තියෙන අර්ථය ගන්න නැතුව පටිච්ච කියන වචනේ ප්‍රතිත්‍ය කියලා සංස්කෘත වචනයක් වල අර්ථ තේරෙන්නේ නැහැ. ඒක අර්ථ තේරුම් ගන්න ඕනේ යථාර්ථයෙන් පටිච්ච කියන්නේ මොකද්ද කියලා. පටිච්ච වෙන්නේ කොහොමද? චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කිය. ඇහැට පටිච්ච වෙන රූපේ. හැබැයි චක්කුංජ පටිච්ච සද්දේච උප්පජ්ජති කියලා නම් එකක් හෙදෙන්නේ. මොකද? ඇහැට සද්ද පටිච්ච වෙන්නේ සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඤ්ඤාණ. මොකද පටිච්ච උනේ? කනට ශබ්දේ. ඇයි ඒ? කනට ගැළපෙන්නේ ඒක. පටිච්ච වෙන්නේ ශබ්දේ. ගන්ධයත් රසයත් කනට පටිච්ච වෙන්නේ නැහැ. රූපය පටිච්ච වෙන්නේත් නැහැ. නාසයේද රූප ශබ්ද රස එකක්වත් පටිච්ච වෙන්නේ නැහැ. නම් නාසයේ පටිච්ච වෙන එකක් තියෙනවා. ඒ තමයි ගන්ධේ. එහෙනම් මොකද්ද මේ පටිච්ච කියන වචනේ ඉදිරියට තියෙන තැන බලන්න. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දේච ගානංච පටිච්ච ගන්ධේච දිවහංච පටිච්ච රසේච කායංච පටිච්ච පොට්ටබ්බේච මනංච පටිච්ච ධම්මේච. පටිච්ච එදිලා තියෙන කොයි කොයි තැන්වල කුමක් කුමක් එකතු වෙන්නේ? සමානත්වයට සමාන දේට සමාන දේ, ගැළපෙන දේට ගැළපෙන දේ. ඒක තමයි පටිච්ච වෙන්නේ. ඇහැට රූප පටිච්ච වෙනවා මිසක් වෙන එකක් පටිච්ච වෙන්නේ නැහැ. මොකද ඇහැට ගැළපෙන්නේ රූප, කනට ගැළපෙන්නේ ශබ්ද, නාසයට ගැළපෙන්නේ ගන්ධ, දිවට ගැළපෙන්නේ රස, කයට ගැළපෙන්නේ පොට්ටබ්බ, මනට ගැළපෙන්නේ ධර්ම. එහෙනම් ගැළපෙන දේ ගැළපෙන දේට එකතු වීම කියන තමයි තව විදිහකින් කියනවා නම් සමාන දේට සමාන දේ එකතු වෙනවා කියන්නේ. සමාන දේ උපදිනවා කිව්වේ ඒකයි. පරිච්ඡ වෙන්නේ සමාන දෙයක්. ගැළපෙන දේ ඒකට ගැළපෙන දේ එකතු වෙනවා. සමුපාද වෙන හැටි, සංඋපදීන හැටි. ඒ සංඋපදීනවා කියන එක ක්‍රමයක් තමයි. මොනවද සංකීර්ණක තේරුම් ගන්න ඕන? සම්භූත මොනවද? සම්භූත ලෝකෙමයි. නම් භූතයන්ගේ එකතු වීම සම්භූත. යොක තේර ගන්න ඕන විදිහට. විවිධ අර්ථ තියෙනවා. ඉතින් ගැළපෙන දේ මොනවද ගැළපෙන්නේ? රාගයට ගැළපෙන විදිහට පරිච්ඡය වුණොත් ඒකෙන් හට ගන්නවා රාග විඥානය. රාග අරමුණු තමයි පරිච්ඡය වෙන්නේ රාගේ. ගැළපෙන දේ දකින්න ඕනේ. ද්වේෂයට ද්වේෂ අරමුණු පරිච්ඡය වෙනවා. ද්වේෂ විඥානයක් හට ගන්නවා. පරිච්ඡය වෙනවා කියේ මොකද්ද? ඔය ගැළපෙන දේ. ඉතින් දකින්න පටිච්ච කියන පටිච්ච කිව්වහම තෝරාගන්න බැරුව දඟලන අර්ථය. පටිච්ච වෙනවා කිව්වේ ඉච්ඡත්වය කියලා කිව්වේ එක ටිකක් ගැළපෙනවා. පීඩනවා. ඉච්ඡයි. ඒකයි කියන්නේ. ඉච්ඡත්වයට වැඳෙනවා කියන වචනේ තමයි ඒක අර්ථයක්. ගැළපීමට පටිච්ච කියනවා. ගැළපෙනවා කිව්වේ ඒකමයි. සුසු දෙර සුසු දෙයක් වුණාම ගැළපුණා. දෙන්න හොදට ගැළපෙනවා කියනවා. දෙන්න සමානයි. ඒකම අදහස එක සමානයි දෙන්නගේ කියන්නේ. දැන් මොකද මේ කියන්නේ? ගැළපේනවා. සමානයි. ඔය එකම අදහස එන පද. එනම් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනකොට, ඔය දහම් පද විග්‍රහ කරනකොට වචන අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි, අප්‍රමාණ සූත්‍රය විග්‍රහ කරනවා. ඒකේ සූත්‍ර විග්‍රහ කරලා තියෙන විදිහට තෝරා ගන්න ඕනේ. සමහර විලාට බුදුරන් වහන්සේ පෙන්වපු දැන් තියෙනවා ඒ වේදනා පිළිබඳව බුදුරන් වහන්සේ දේශනා කළ එක තැනක් අරගෙන එකම වේදනාව දේශනා කළා කියලා. අනික නෑ, වේදනා දෙකක් බුදුරන් වහන්සේ දේශනා කළේ. එක්තරා විදිහක හාමුදුරනෙකුයි උපාසක මහත්තයෙකුයි අතර ප්‍රශ්නයක් ඇති වෙලා බුදුරන් වහන්සේ වේදනා දෙකක් දේශනා කළා. කැප වේදනා, දුක් වේදනා කියලා. අර අනික එකනා කියනවා නෑ බුදුරන් වහන්සේ වේදනා තුනක් දේශනා කළා. කැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. නෑ මම බුදුරන් වහන්සේගෙම අහගත්තේ. මාත් බුදුරන් වහන්සේගෙම අහ දෙන්නක තරගය කරලා කරලා යන්න ගියා. මේක බුදුරන් වහන්සේට දැනගන්න ලැබුණා. ඒ මොඩියු දෙන්නටම කාරණා තේරුම් ගන්න බැරුව කියන්නේ කියලා බුදුරන් වහන්සේ උත්තරය දුන්නා. මොකද මේ කාරණා? දැනට ඔබින විදිහට බුදුරන් වහන්සේ ඒවා විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බුදුරන් වහන්සේ පෙන්නවා මම වේදනා සියල්ල කැටි කළ එකක් වශයෙන් උදේශනා කරපු දැන් තියෙනවා. දෙකක් වශයෙන් පෙන්වපු තැනුත් තියෙනවා. වේදනා තුනක් වශයෙන් පෙන්වපු තැන් තියෙනවා. හයක් වශයෙන් තියෙනවා. 18ක් වශයෙන් තියෙනවා. 36ක් වශයෙන් තියෙනවා. 108ක් වශයෙන් උදේශනා කරගෙන මෙහෙ විග්‍රහ කරලා පෙන්නේ. ඒ තැනට ඔබ ඉනේ කරන දේශනා තියෙනවා. ඉතින් එක දෙනක දේශනාවක් කරන් තව දෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා ගන්න බෑ. ඒ දේශනාව අර්ථවත් තේරුම් ගන්න ඕන. කොතනින් ගත්ත හරි තැනට ගැළපෙන ක්‍රමවේද තියෙනවා. යනෝක වටහ ගන්න ඕනේ. මේ පටිච්ච වෙනකොට පත්‍ය වෙන හැටි. ඉතින් පဋාණ ප්‍රකරණිය බලන්න ඕනේ. පටිච්ච සම්පදායේ පත්‍ය වෙන හැටි බලන්න. උගා පත්‍ය වෙන හැටි දියෙන. පත්‍ය හතරකින් පහකින් පත්‍ය වෙන මූලික පත්‍ය කරන් තමයි කියන්නේ. ඉතින් හේතු පත්‍ය කියන්නේ එකක්. ඒකට හේතු පටිච්ච සම්පදායේ කියන. ඒක එක ක්‍රමයකට. පත්‍ය මුල් කරගෙනම කතා කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. එතන පත්‍ය පත්‍ය කියලා වචනයක් ආවා. ඒක පත්‍ය පරිච්ඡේදෝපාදී කියනවා. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය අපි අවිද්‍යා. එතන සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය අපි සංඛාර. විඥාන පත්‍යා නාම රූපා නාම රූපත්‍යා විඥාන එහෙම පරිච්ඡේදෝපාදයක් තියෙනවා. ඔරින අඤ්ඤ මඤ්ඤ පරිච්ඡේදෝපාදය කියලා එකද කියන. අවිද්‍යා පත්‍යා සංඛාර අවිද්‍යා සම්පවිතා සංඛාර පත්‍යා විඥාන සංඛාර සම්පවිතා විඥාන පත්‍යා නාම රූපා විඥාන සම්පවිතා නාම රූපත්‍යා සලායතන නාම රූප සම්පවිතා මේවත් පරිච්ඡේදෝපාදයක් විග්‍රහ කරනවා. ඒ කියන සම්පවිත පරිච්ඡේදෝපාදය කිය. පරිච්ඡේදෝපාදය එකක් නෙවෙයි හේතු පරිච්ඡේදෝපාදය දෙකක් නෙවෙයි තියෙන්නේ. දැන් තව විවිධ ක්‍රම වලින් විග්‍රහ කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා හේතුක සංඛාර පත්‍ය විඥාන සංඛාර හේතුක එහෙම හේතු පරිච්ඡේදවල එහෙම හේතු වෙන එක මුල් කරලා පෙන්නනවා. අවිද්‍යා උපනිසා සංඛාර සංඛාර උපනිසා විඥාන විඥාන උපනිසා නාම රූප නාම උපනිසා සලායතන මෙහෙමත් උපනිසා පරිච්ඡේදම පාදී කියලා හෙබුත් තියෙනවා. උපනිසිර පත්‍ය මුල් කරගෙන පෙන්නනවා. ඉතින් මේ නිසා මෙයා විග්‍රහ කරලා තේරුම් ගන්න එකක් අරන් ඉනවා එහෙකින් විතර පරිච්ඡේදම පාදී විග්‍රහ කරන්න ගියාම අර අන්දි අලි අත ගෑවාගේ වෙනවා. අන්දි අලි බෙරකොටයක් වාගේ නැත්නම් වංගෙඩි කොටයක් වාගේ නෑ නෑ නැට්ටක් මේ කණුවක් වාගේ ලණුවක් වාගේ ඉතින් මේ එක එක පුවක් අඳක් වාගේ එක එක කෑ ගහන පටන් ගත්තලු. පිටියක් වාගේ ඌ අල්ලගත්තල්ලා ගත්තේ කෑ ගහලා. මේ පැත්තේ ඉන්න අලියා දැක්ක විනා හිනහ වෙන්න පටන් ගත්තා. උන්ට වෙලා තියෙන මොඩකම කැඩිගියේ. ඉතින් ඒ වාගේ කියන්න වෙනවා. ඉතින් ඔය කෑල්ලා කෑල්ලා කල්ලාගෙන ඉන්න ඕකෙන් තර්කවාද කරන්න යන්නේ නැතුව ඒ විග්‍රහ කරපේ කොහොමද දකින්න ඕනේ. එහෙම තේරුම් ගන්න පරිත්‍යාගෝපාදී අපිට දැනගන්න ඕනේ මොකද්ද? මොනවාන් හරි මේ ලෝකේ නිකන් හටගන්නේ නැහැ. හේතු කිව්වා විවිධ හේතු තියෙනවා. ඒ ගැළපෙන හේතුන්ට අනුකූලව හටගත ඵලයක් ලෝකේ කියන්නේ. ඉතින් හේතු රැඳනම් ඒ ඵලය හටගන්නේ නැහැ. ඒකයි මූල ධර්ම. ඉතින් හේතුව දුරු කරගත්තාම ඵලයේ දුරු වෙන සිද්ධාන්තයක් තියෙන නිසා යම් ඵලයක් අපිට දුකගෙන දෙනවා නම් අපිට ඒක කරදරයක් නෑ. ඒකෙ මිදෙන ක්‍රමයක් තියෙනවා හේතුවකින් හටගත්ත නිසා. ඒ හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නිරෝධ කරුවොත් ඒ ඵලය හටගන්න ක්‍රමයේ ඉවරයි. එහෙනම් අපිට මිදෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අනුගමනය කරලා ඒකෙ මිදෙන එකයි අපි ඉතින් කළ යුත්තේ. පරිත්‍යාගෝපාදී කියන්නේ එහෙම එකක් හොඳට ගැඹුරින් තෝරා ගන්න ඕනේ. මහා සාගරයේ බැසාවක් කිව්වේ ඒකයි.